ගරු ගයන්ත කරුණාතිලක මන්ත්‍රීතුමා, ඔබතුමාට විනාඩි 10ක් කාලයක්
ලැබෙනවා. ගමන්නේ.
ගරු කාරක සභා සභාපතිතුමියනි, අමාත්‍යාංශ කීපයකට සම්බන්ධ පනත් කෙටුම්පත් කීපයක් ගැන විවාද කරලා අනුමත කරගන්න දවසේ මටත් යමක් ප්‍රකාශ කරන්න ලැබීම ගැන මම සතුටු වෙනවා. සමෘද්ධි සංශෝධන කෙටුම්පතින් යහපත් දෙයක් වෙන බව තමයි මම දකින්නේ. සමෘද්ධි බැංකු, ප්‍රජා මූල බැංකුත් රජයේ විකිරණයට ලක්වීමක් අදින් පස්සේ සිදු වෙනවා. ඒ හරහා සමෘද්ධි බැංකුවලටත් ලොකු පිළිගැනීමක් ඇති වෙයි කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම තමයි අධිකරණ සංවිධාන පනත යටතේ නියෝග හරහා සමත මණ්ඩලවල සමතකරුවන්ට නිල බලයෙන් සාම විනිසුරු පදවි ලබා දීමක් ගැන තමයි කියවෙන්නේ. මම හිතනවා ඒකත් අපට විරුද්ධ වෙන්න හේතුවක් නෙමෙයි කියලා. ජාතික රාජ්‍ය සභාවේ ක්‍රීඩා පනත යටතේ නියෝග හැටියට ක්‍රීඩා සංගම්වලට නිලවරණයෙන් පත්වෙන නිලධාරීන්ට අදාළ සුදුසුකම් හඳුන්වා දීමකුත්, ක්‍රීඩා සංගම් ලියාපදිංචිය නියාමනය කිරීමකුත්, ඒ අනුව ක්‍රීඩා සංගම් නිකන් නමට විතරක් පවත්වාගෙන යන්න මම ඉදිරියට බැරි වෙයි කියන එකත් මම මේ පනතෙන් දකිනවා. ඒ වගේම මීට පස්සේ නියමිත පරිදි රැස් වෙන්න සිද්ධ වෙයි, වාර්තා ඉදිරිපත් කරන්න සිද්ධ වෙයි. සියලුම ඒ ක්‍රීඩා සංගම් සක්‍රීය ක්‍රීඩා සංගම් හැටියට පවත්වාගෙන යෑමට පුළුවන් වෙයි කියලා අපි විශ්වාස කරනවා. ඒ වගේම රබර් පාලන සංශෝධන පනත් කෙටුම් පතකින් මෙතන ඉදිරිපත් කරලා තිබෙනවා. මම ඒ පිළිබඳව යමක් කතා කරන්න අදහස් කරනවා. නමුත් ඇමතිතුමා නම් සභාවේ නැහැ, නියෝජ්‍ය ඇමතිතුමාත් නැහැ මං හිතන්නේ. ඒ කෙසේ වෙතත් මට කතාව තියුණු වෙලාවේ මම කතා කරනවා ඒ සම්බන්ධව පොඩ්ඩක්. රබර් පාලන සංශෝධන පනත් කෙටුම් පතෙන් ඇත්ත වශයෙන්ම අදහස් කරන්නේ රබර් පාලක තනතුර අධ්‍යක්ෂක දෙනරාල් තනතුරු ලෙස වෙනස් කිරීම. මම දන්න තරමින් දැනටමත් ඒක ඒ විදිහට සිද්ධ වෙනවා. නමුත් පනතට අරංගු වීමක් අදින් පස්සේ සිද්ධ වෙයි. විශේෂයෙන් අධිකරණ කටයුතු වලදී සිදුවන නෛතික බාධාවන් මේ හරහා අවම කරගන්න පුළුවන් වෙයි කියලා අපි විශ්වාස කරනවා. ඒ නිසා මේ කිසිම පනතක් සම්බන්ධව විවේචනාත්මකව කතා කරන්න අවශ්‍යතාවයක් නැහැ. නමුත් මේ ලැබිච්ච අවස්ථාවේ මේ රබර් ගැනත් කතා කරන දවසක් නිසා මම කැමතියි රබර් කර්මාන්තය ගැන යමක් කියන්න මේ අවස්ථාව කරගන්න. ශ්‍රී ලංකාවේ සභාපතිතුමනි, රබර් වගාවට දිගු ඉතිහාසයකට හිමිකම් කියන රටක් මේක. ලෝකයේම 18 වන සතවර්ෂයේ මැදභාගයේ තමයි රබර් ගැන රබර් ගහ හඳුනාගත්තේ. දකුණු ඇමරිකාවෙන් සොයාගත්තු රබර් ගහ 1876 දී ආසියාවේ ව්‍යාප්ත වෙන්න පටන් ගත්තා. ලංකාවේ මුල්ම රබර් ගහ හිටවලා තිබෙන්නේ ගම්පහ හෙනරංගොඩ උද්‍යානයේදී. අපේ රටේ රබර් වගාව අතීතයේ කොතරම් වේගයෙන් ව්‍යාප්ත වුණාද කියනවනම්, රබර් ගහේ නිජබිම වෙච්ච බ්‍රසීලයටත් පසු කාලෙක ශ්‍රී ලංකාවෙන් රබර් පැල නැවගත කරලා තිබෙනවා. ඒ වගේම සභාපති තුමියනි, රබර් ගහ ලංකාවේ අපිට ආවේනික ගසක් නොවුනත් ලෝකයේම ප්‍රථම රබර් පර්යේෂණ ආයතනය බිහි කිරීමේ ගෞරවයත් අපේ රට ලබාගෙන තිබෙනවා. රබර් අපනයන ඉතිහාසය ගැන අවධානය යොමු කළොත් 1952 දී චීන ශ්‍රී ලංකාව අතර රබර් සහල් ගිවිසුමක් පවා ඇති කරගන්න, ඓතිහාසික ගිවිසුමක් බවට පත් කරගන්න අපේ රටට පුළුවන්කම ලැබුණා. එදා ඒ ඇති කරගත්ත චීන ශ්‍රී ලංකා රබර් සහල් ගිවිසුම තමයි ලංකාවේ අපනයන භෝග සඳහා ඇතිවෙච්ච ප්‍රථම නිදහස් වෙළඳ ගිවිසුම වුණේ. අපේ රටේ කළුතර දිස්ත්‍රික්කයේ වගේ දිස්ත්‍රික්කවල, අපේ වගේ ගාල්ල දිස්ත්‍රික්කවල, මහනුවර, මාතලේ, කුරුණෑගල, බදුල්ල, නුවරඑළිය වගේ දිස්ත්‍රික්කවල රබර් වගාව බෙහෙවින්ම ව්‍යාප්ත වී තිබෙනවා. පසු කාලයකදී සභාපති තුමිනි රබර් වගාවට සාම්ප්‍රදායික නොවන ප්‍රදේශවලටත් රබර් දෙපාර්තමේන්තුවේ රබර් පර්යේෂණ ආයතනයේ තිබිච්ච උනන්දුව නිසා විශේෂයෙන් මොනරාගල, අම්පාර, හම්බන්තොට වගේ දිස්ත්‍රික්කවලත් මේ වගාව සාර්ථකව සිද්ධ කරන්න පුළුවන්කම ලැබුණා. ශ්‍රී ලංකාවට ආවේනික වූ ලක්ෂණ හේතු කොටගෙන අපේ රටේ රබර් වලට ලෝක වෙළඳපොළේ ඉහළ ඉල්ලුමක් තිබුණත් ඉල්ලුමට සාපේක්ෂව නිෂ්පාදනය අවම මට්ටමක පවතින තත්ත්වයක් තමයි අද වෙනකොට අපිට දකින්න තිබෙන්නේ. ඒ වගේම සභාපතිතුමනි, මේ වන විට ස්වාභාවික රබර් නිෂ්පාදනය කරන රටවල් අතරින් ශ්‍රී ලංකාවට විශේෂ තැනක් හිමි වෙලා තිබෙනවා. ඝන ටයර් වලින් ගෝලීය වෙළඳපොළ ඉල්ලුමෙන් 22%ක්ම ශ්‍රී ලංකාවෙන් තමයි සපයන්නේ. ඒ වගේම ශ්‍රී ලංකාව අනර්ග තත්ත්වයේ ග්ලව්ස් අත්ඇසුම් නිෂ්පාදනයටත් නමක් දිනාගෙන තිබෙනවා. අපේ රටේ නිෂ්පාදනය කරන මේ ග්ලව්ස් වලට ලෝකයේ හොඳ ඉල්ලුමක් තිබෙනවා. අර්ධ වායුමය ටයර්, ටියුබ්, කාපට්, රබර් පටි වැනි නිෂ්පාදන රැසක්මත් ශ්‍රී ලංකාවේ මේ වන විටත් අපනායනය කරමින් පවතිනවා. ගරු සභාපතිතුමියනි, ශ්‍රී ලංකාවට විදේශ විනිමය ගෙන දෙන මේ රබර් වගාව මේ වෙනකිට අර්බුද ගණනාවකට මුහුණ දීලා තිබෙනවා. මං කැමැති ඒව පිළිබඳව දැන් ඇමතිතුමා හිටියනම් මේ සාකච්ඡාව ඒ පැත්තට හරව ගන්න. විශේෂයෙන්ම ලංකාවේ ඉඩම් පරිහරණ රටාවේ සිදුවුණු වෙනස්කම් නිසාත් රබර් වගා කරන ඉඩම් ප්‍රමාණය අඩු වී තිබෙනවා. ඊට අමතරව රබර් සඳහා අයහපත් මිලක් ලැබිච්ච එක දැන් ටිකක් හොඳයි. මිල පහුගිය කාලවල තිබුණා දිගටම බැහැගෙන බැහැගෙන ගියා. කම්කරු හිගිය මේකට බලපාලා තිබෙනවා. අධික වර්ෂාපතනයේ කාලගුණික බලපෑම් මේ රබර් නිෂ්පාදනයට දැඩි බලපෑම් සිදු කර තිබෙනවා. රබර් වගාවට බලපාන තවත් ලොකුම ගැටලුවක් තමයි සභාපතිතුමනි මේ පෙස්ටා නමින් හඳුන්වන කොළ රෝගය. මේ තත්ත්වය නිසා රබර් වගාවේ ගුණාත්මක භාවයටත් අදාළ වෙලා තිබෙනවා. රබර් වෙන්දේසියේදී මිල තියුණු ලෙස උච්චාවචනය වීමටත් මේක හේතු වෙලා තිබෙනවා. වෙනදා පෙබරවාරි මාසයේ තමයි කොළ හැලෙන්නේ. නමුත් මේ රෝගය නිසා වසරකට දෙතුන් වතාවක් දැන් කොළ හැලෙන තත්ත්වයක් අපේ රටේ දකින්න
ලැබෙනවා. මන්ත්‍රීතුමා තව විනාඩි දෙකක් කාලයක් තියෙනවා
ඔබතුමාට. විනාඩි දෙක තුනක් ගන්නවා වැඩිපුර. මේ කොළ රෝගය ලංකාවට විතරක් නෙවෙයි සභාපතිතුමනි, ලෝකේ රබර් වගා කරන අනිත් රටවල් වලටත් විශාල ප්‍රශ්නයක් වෙලා තිබෙනවා. ඒ වගේම සභාපතිතුමනි, රබර් කර්මාන්තයට සම්බන්ධ අවම වැටුප් පැවතීම, වතු නඩත්තුව නිසි ලෙස සිදු නොවීම, නිෂ්පාදන මිල ඉහළ යාම වැනි කාරණාත් රබර් කර්මාන්තයේ මුහුණ දෙන අභියෝග අතරින් කීපයක් හැටියට අපි දකිනවා. රබර් වතු ශීඝ්‍ර ලෙස කැබිලි බිම් බවට පත්වීමත් රබර් වගාවේ අනාගතයට තදින් බලපාපු කාරණයක්. දැන් 80 දශකයේදී රබර් වගා කර තිබුණු බිම් ප්‍රමාණය හෙක්ටයාර 1,80,000ක්. හෙක්ටයාර 1,80,000ක් 80 දශකයේදී රබර් වගා කරලා තිබුණු අපේ රටේ මේ වන විට රබර් වගා කර තිබෙන භූමි ප්‍රමාණය ගත්තොත් හෙක්ටයාර 1,20,000 දක්වා අඩු වෙලා තිබෙනවා. පසුගිය වසරේදී ලංකාවේ රබර් අපනයනය ආදායම ඇමරිකන් ඩොලර් මිලියන 994යි. අපි මේ වෙන විට ලෝක වෙළඳපොළේ කොතරම් පසුබෑමකට ලක් වී තිබෙනවද කියනවා නම් සභාපතිතුමියනි, ස්වාභාවික රබර් නිපදවන රටවල් 11ක් අතරින් අපිට හිමිවන්නේ 10 වෙනි තැන. 80 දශකයේ වන විට මෙට්‍රික් ටන් 1,20,000ක් පමණ රබර් අපනයනය කරපු අපි 2014 වන විට අපනයනය කර තිබෙන මෙට්‍රික් ටන් 16,000ක් වගේ අවම ප්‍රමාණයක්. අපේ අර්බුදයේ බරපතලකම මේකෙන් අපට තේරුම් ගන්න පුළුවන්. ඒ වගේම රබර් ගැන කතා කරන අවසාන වශයෙන් මම කැමති වර්තමානයටත් අනාගතයටත් විශාල බලපෑමක් සිදු වෙන කාරණයක් තමයි රබර් කැපුම්කරුවන්ගේ හිගය. මේවා බරපතල ප්‍රශ්න වෙන්න පුළුවන් ඉදිරියට. ඉතින් නිෂ්පාදන වියදම් අවම කිරීමට, අපනයන ආදායම් වැඩි කිරීමට, ස්ථාවර මිලක් රඳව ගැනීමට, මේ අභියෝග ජය ගැනීමට ආණ්ඩුව අමාත්‍යාංශය කටයුතු කරයි කියලා මම විශ්වාස කරනවා. මම අවසාන විනාඩි දෙකේදී මම කැමති විශේෂයෙන්ම මේ වැවිලි කර්මාන්තයට රබර් පිළිබඳව අද කතා කරන නිසා මේ ඇමතිතුමා කොහේ හරි ඉඳන් අහන් හිටියොත් කියලා. ඔන්ලයින් ඉන්නවද? මුලදී නම් ඔන්ලයින් නෙමෙයි, මුලදී නම් මේක පිළිලා දැන් අවුරුද්දක් යන ඉස්සෙල්ලා ඔන්ලයින් වුණා. අපේ දිස්ත්‍රික්කයේ ගත්තොත් රබර් වගේම තේ කර්මාන්තයත් බොහොම පවතින දිස්ත්‍රික්කයක්. තේ කර්මාන්තයේ වර්තමානයේ මුහුණ දෙන ප්‍රධානම ප්‍රශ්න දෙකක් තිබෙනවා. එකක් තමයි කර්මාන්ත ශාලාවලට ප්‍රමාණවත් දළු ලැබෙන්නේ නැහැ. ඒ නිසා විශාල තරගයක් ඇති වෙලා තිබෙනවා. ඒ වගේම පෝර මිල අධික වීම. නියමිත වේලාවට සහනාධාර පෝර ලැබෙන්නේ නැති එක ප්‍රශ්නයක් වෙලා තිබෙනවා. කර්මාන්ත ශාලා පෝරවලට මුදල් බැඳලා මාස දෙකක් විතර බලන් ඉන්න ඕන පෝර ටික ලබා ගන්න. කුඩා තේවතු හිමියන්ට තමන්ට ඕන වෙලාවට පෝර දාගන්න බැරි වෙලා තියෙනවා. ඒක නිසා පෝර බෙදීමේදී රජයේ ආයතන පමණක් නැතුව පුජ්‍යලික සමාගම් වලටත් ඉඩහසර ලබා දෙනවා නම් මේ තදබදේ නැති වෙලා යනවා. දළුවල ගුණාත්මක බවටත් මේක බලපානවා. කුඩා තේවතු හිමියන්ට අවශ්‍ය වෙලාවට පෝර දාන්න බැරි වීමත්, නැවත වගාවට යොමු වීම ඉතාම දුර්වල තත්ත්වයක පැවතීමත් අද අපිට පැහැදිලිව පේන්න තිබෙනවා. 1984 ඉඳලා 2005 වගේ කාලය දක්වා නැවත වගාව අලුත් වගාව ඉතාම අඩුවෙන් තමයි සිද්ධ වෙලා තිබෙන්නේ. පසුගිය රජයේ ඇති කරපු අර අමනෝඥ රසායනික පෝර තහනම ඒ ගත්ත අදූරදර්ශී තීන්දුව නිසා අදටත් ඒ කර්මාන්තයේ බරපතල ගැටලු මතුවෙලා තිබෙනවා. මේක තේ කර්මාන්තයේ දරාගන්න බැරි තත්යකට අදපත් වෙලා තිබෙනවා. දලු හිගියටත් දලුවල ප්‍රමිතියේ ගුණාත්මක භාවයට මේ පෝර ප්‍රශ්නේ බලපාලා තිබෙනවා. සභාපතිතුමිනි දැන් වර්තමාන රජයේ ඉලක්ක වගේක් තිබෙනවා. තේ නිමිතේ මෙච්චර ප්‍රමාණයක් අහවල් වසර වෙනකොට අපි ලබා ගන්නවා කියන ඉලක්කයකට යනවා. ඒක හොඳයි. 2013-2014 වසරවල වාර්ෂික නිමිතේ නිෂ්පාදනය තිබුණේ මෙට්‍රික් ටන් 340ක් විතරයි. 2022 රසායනික පෝර තහනමත් එක්ක මේක සෑහෙන අඩු වුණා. මේ නිෂ්පාදනය වැඩි කිරීමේ ඉලක්කවලට යන්න නම් පෝර ප්‍රශ්නයයි නැවත වගාවට දෙන සහනාධාරයයි ඇත්ත වශයෙන්ම වැඩි කළ යුතුව තිබෙනවා. මම කියන්න කැමතියි අඩු ගානේ මේ අකර දෙකට අඩු උදවියට නැවත වගාවට යොමු වෙනකොට ඒ ආදායම අහිමි වෙන කාලය තුල අවුරුදු 3ක් යනකම්වත් ඔවුන්ට යපුන් දීමනාවක් දෙන්නට පුළුවන් නම් ඒ ගැන අවධානය යොමු කරන්න කියලා. අවසාන විනාඩියේ මම කැමතියි කුරුදු වගාව ගැනත් කතා කරන්න. මොකද ගාලු දිස්ත්‍රික්කයේ තමයි සභාපතිතුමනි ලංකාවේ වැඩියෙන්ම කුරුදු කර්මාන්තය සහ වගාව තියෙන දිස්ත්‍රික්කය. අපේ දිස්ත්‍රික්කයේ මීටියගොඩ, බටපොළ, අම්බලංගොඩ, බලපිටිය, ඒ වගේම කරන්දෙනිය, කොස්ගොඩ, අහුංගල්ල, ඇල්පිටිය මේ හැම තැනකම කුරුදු වගාව බොහොම සාර්ථකව සිද්ධ වෙනවා. අද ප්‍රශ්නයක් වෙලා තිබෙනවා ඒ අයගේ නිෂ්පාදනවලට මිලක් නැතිවීම. අපේ දිස්ත්‍රික්කයේ පහුගිය රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ජනාධිපති වෙලා මේ කුරුදු වලට තැනක් දෙන්න ඕනි කියලා කරන්දෙනියේ දෙපාර්තමේන්තුවක් පටන් ගත්තා කුරුදු දෙපාර්තමේන්තුව. ඉතින් කුරුදු වගාකරුවන්ට අද නිෂ්පාදන වියදම ඉහළ ගිහින් තිබෙනවා. ඉස්සර 4500ක් විතර ලැබිච්ච එක දැන් 3500ට බහැලා මිල. ඒ වගේම පෝර මිටියක් 1500ට ගත්ත එක දැන් 6500ක් විතර ගෙවන්න වෙලා තිබෙනවා. ඒ නිසා මේ නිෂ්පාදන වියදම වැඩිවීම ගැන තව එක කරුණක් කියලා මම නවතින්නම්. අද තේ මේ කුරුඳු වක්‍රයක් නෙලන්න ඒ දවස්වල රුපියල් 20000කින් විතර පුළුවන් වෙච්ච එක අද රුපියල් 50000කටවත් බැරි වෙලා තිබෙනවා. ඒ නිසා මේ ප්‍රශ්නය මිල පහත වැටීමෙන් කුරුඳු වගාකරුවන්ට වගේම කුරුඳු තලන විශාල පිරිසකට අද බලපාලා තිබෙනවා. ඒ අයගේ ආදායම් ඔක්කොම බැහැලා. ඒ නිසා ලංකාවේ කුරුඳු වලට ලෝකේ හොඳම සන්නාමයක් තිබෙන සභාපතිතුමියනි, ලෝකේ හොඳම කුරුඳු තිබෙන රටක් හැටියට අපේ රටේ කුරුඳු වලට පිළිගැනීමක් තියෙනවා. ඒ නිසා මේ කර්මාන්තයත් ආරක්ෂා කරගන්න රබර් ගැනත්, තේ ගැනත්, කුරුඳු ගැනත් පැවිලි කර්මාන්ත ඇමතිතුමාගේ අවධානය යොමු කරන්න කියන ඉල්ලීම කරමින් මට වැඩිපුරක් ටිකක් වෙලාව දීම ගැන ඔබතුමීට ස්තුති කරමින් මම නිහඬ වෙනවා.